सदीप जन्मभूमि अंकदीप विजयभूमि में अपे उदार मातृभूमि आई मातृभूमि आई
සෑම පදාදා දිනකම රාත්‍රී 8:15ට Planet FM 104.6 තරංග මාලාව ඔස්සේ ගුවනින් ඔබත් අපත් හමුවන නව්සීලන්තයේ ඕක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගම අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහනට ඔබ සැමව සාදරයෙන් පිළිගන්නවා. පුරා හෝරාවක් දැනුම සහ රසස්වාදය අප ඔබ අතරට රැගෙන එන්න සූදානම්. ඔබත් සමග සම්බන්ධ වන මම නිරෝෂි අබේ සිංහා.
නිරෝෂි සමග මේ සුන්දර රාත්‍රී ඔබත් සමග එකතු වෙන මම කමිල ජීවන්ත ආයිබෝන් කියලා හැම දිනෙකම පිළිගන්නවා.
ආයිබෝන් කමිල.
ආයිබෝන් නිරෝෂි. සුපුරුදු පදාදා දිනේ නිරෝෂිත් මාත් පුරුදු විදිහටම ඔබේ ආලින්දයට පැමිණියා. ඔබට වටිනා කියන බොහෝ දේ රැගෙන අදත් වෙනදා වගේම නිරෝෂි, ලෝකයේ ජීවත් වෙන මිනිසුන් තමන්ගේ අදහස් හුවමාරු කරගන්නේ වචනවලින්නේ. මේ වචනවලට සෑහෙන්න දෙයක් කරන්න පුළුවන්. මේ වචනවලින් පුළුවන් කෙනෙක්ගේ හිතට සතුටක් එකතු කරන්න, කෙනෙකුට ප්‍රශංසා කරන්න පුළුවන්, කෙනෙකුට අභිප්‍රේරණයක් ඇති වෙන විදිහට කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වචනවලින් පුළුවන් කෙනෙකුගේ හිත රිද්දන්න, කෙනෙක්ව අඬවන්න පුළුවන්, කෙනෙක්ව මුලා කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වචන නිර්මාණශීලීව පාවිච්චි කරන අයත් ඉන්නවා. මේ වචන හරි අපූර්වට අරගෙන එනවා කවිවලට, ගීතවලට. ඒ වගේම මේ වචන හරි අපූර්වට ගේනවා පොත්වලට, කතාවක් ආශ්‍රයෙන්. ඉතින් ඔබේ වචන කෙනෙක් ඉදිරියේ පාවිච්චි කරද්දී ඒ කෙනාට හොඳ දෙයක් වෙන විදිහට පාවිච්චි කරන්න. ඔබේ වචන වලින් කෙනෙකු සතුටට පත් වෙනවා නම් ඒක තමයි ඔබට තව කෙනෙකු වෙනුවෙන් කළ හැකි හොඳම දේ ඔබේ වචන වලින්.
කමිල, ඔයා සතුට ගැන කිව්වනේ. සතුට කියන දේ කොහොමද ඔයාට දැනෙන්නේ?
මේක නිරෝෂි ටිකක් නිර්වචනය කරන්න අමාරු දෙයක්. ඒක අවස්ථාව අනුව සාපේක්ෂ වෙන දෙයක් නේද? ඔයා ඔය මගෙන් අහපු දෙම තුර්කී චිත්‍ර ශිල්පියෙකුට ලබා දෙනවා. හිතේ ඇති වෙන සතුට චිත්‍රයකට නගන්න කියලා. මේක හරි අසීරු දෙයක් නිරෝෂි. මොකද හැඟීම් කියන දේවල් චිත්‍රයකට නගන්න ටිකක් අමාරුයි. ඉතින් මේ චිත්‍ර ශිල්පියා මේ අභියෝගය බාර අරගෙන ඔහු අඳිනවා චිත්‍රයක්. දන්නවද නිරෝෂි ඔහු ඇඳ චිත්‍ර මොකද්ද කියලා? ඒක ඇත්තටම අපූර්ව චිත්‍රයක්. ඔහු අඳිනවා කාමරයක ඇඳක නිදාගෙන ඉන්න අම්මයි තාත්තයි දුවෙකුයි පුතෙකුයි එක ඇඳේ එකට බදාගෙන ගුලි වෙලා නිදාගෙන ඉන්න චිත්‍රයක්. ඒකම ඒ ඇඳ පල්ලෙහා ඉන්නවා පූස් පැටියෙක්. ඒ ළඟම ඉන්නවා බලු පැටියකුත්. මේ ඔක්කොම එකට ජීවත් වෙන එක කාමරයක පවුලක් ලස්සනට ඇඳලා තියෙනවා. මේක ලෝක ප්‍රසිද්ධ චිත්‍රයක් බවට පත් වෙනවා. ජීවිතයේ ඇත්තටම සතුට තියෙන නිරෝෂි වෙන කොහෙවත් නෙමෙයි. රැස් කරන ධනය නෙමෙයි, ලබා ගන්න නිලතලවල නෙමෙයි. පවුලක් විදියට සමගියෙන් සතුටින් ආදරයෙන් ජීවත් වෙන තැන තමයි සතුට තියෙන්නේ. මං හිතන්නේ ඔයා මගෙන් අහපු ප්‍රශ්නෙට මට උත්තරයක් දෙන්න පුළුවන් නම් මම දෙන්නෙත් ඒක තමයි. සතුට කියන තැන තියෙන්නේ අපි පවුලක් විදිහට එකට ඉන්න තැන.
Satuta galana kandulin
දිනුවේ
නිරන්තරයෙන්ම කතාබහ කරනවා ලංකාවේ සිට නවසීලන්තයට පැමිණ සාර්ථක ජීවිතයක් ගත කරන ලාංකිකයන් පිළිබඳව. ඔවුන් නවසීලන්තය තුළ ලාංකීය ප්‍රජාවේ ජ්‍යෙෂ්ඨයින් වන්නට පුළුවන්. ඔවුන් ව්‍යාපාරික ශ්‍රේෂ්ඨයේ නියලින්නන් වන්නට පුළුවන්. ඒ වගේම ඔවුන් නවසීලන්තය තුළ රැකියාවක් කරන කෙනෙක් වෙන්නට පුළුවන්. ඉතින් අදත් අපි මේ සූදානම් වෙන්නේ එවැනිම කෙනෙකු සමග කතාබහක යෙදෙන්න.
ඕ කැමිල, ලංකාවේ නාලන්දා විදුහලෙන් අධ්‍යාපනය හදාරා නවසීලන්තයට පැමිණ දැන් සාර්ථක ජීවිතයක් ගත කරන ඔහු රගර් ක්‍රීඩකයෙක්ද වෙනවා. අද අපේ කතාබහ සමග එකතු වෙන්නේ රංග සෙනිවරත්න, ජෙනරල් මැනේජර් ඔපරේෂන්ස් කින්ටෙක් න්‍යූසිලන්ඩ් ආයතනය.
අපේ කතාබහ ආරම්භ කිරීමත් සමගම ඔබ ශ්‍රී ලාංකිකයෙක් විදිහට නවසිලන්තයේ ප්‍රමහන ශේෂ්ත්‍රයේ ඉහළම තරතුරක් දරන කෙනෙක් හැටියට අපි කැමති දැනගන්න ඔබ මේ ශේෂ්ත්‍රයට ඇතුළුනේ කොහොමද, ඒ ගමන් මඟ පිළිබඳව ඔබේ අත්දැකීම් ඉසලම අපි බෙදා හදාගමු.
අයබෝවන් ඉරෝෂි, බොහොම ස්තුතියි මට මේ අවස්ථාවට ආරාධනා කරාට. මම මගේ ප්‍රවාහන සේවයට නවසීලන්තයේ ඇතුළු වුණේ 2013. ඒ වුණාට මම නවසීලන්තයට ආවේ 2009. ඒ කාලේ මම එන්න කලින් ලංකාවේදී වැඩ කරේ බැංකු ක්ෂේත්‍රයේ සහ ඇඩ්මිනිස්ට්‍රේෂන් ක්ෂේත්‍රයේ. ඉතින් මම ආපු ගමන් මම ගොඩක් ට්‍රයි කරේ මම ලංකාවේ කරපු ක්ෂේත්‍රයටම ඇතුළු වෙන්න. ඒ වුණාට ඒ දවස්වල මේ දවස්වලදී මම තමයි රිසෙෂන් එක ඇවිල්ලා ජොබ් මාකට් එක හරිම අවස්ථා හරි විරලයි. සෝ මම මාස දෙකක් විතර ට්‍රයි කරාට මොකුත් ඒ ට්‍රේඩ් එකෙන් හම්බුනේ නැහැ. ඊට පස්සේ මම සුපර් මාකට් එකක වැඩ කරන්න පටන් ගත්තා. රෑ හන්දෑව තුනේ ඉඳලා පාන්දර 3 වෙනකල් දවස් 4ක් වැඩ, දවස් 4ක් නිවාඩු, නයිට් ෆිලින්. සෝ ඒක කරගෙන ඉන්නකොට මාස කීපයකට පස්සේ මට එතන පොඩි ප්‍රමෝෂන් එකක් හම්බුණා ටීම් ලීඩර් හැටියට. මම ඒකත් කරගෙන වෙලාව හවස 3 ඉඳලා 2-3 වෙනකල් ලේසි රස්සාවක් නෙමෙයි, ලංකාවේ ජීවිතේම කරලා තියුනේ නැහැ. මේක කරන් ඉන්නකොට තව මේක ප්‍රමෝෂන් එකක් ඇඩ්වර්ටයිස් කරා සුපර් මාකට් එක ඇතුළෙම. මම ඒකට ඇප්ලයි කරාම මේ අපේ ස්ටෝර් මැනේජර් හිටපු කෙනා මට එඳන් කිව්වා, මේ ඔයාව ප්‍රමෝට් කරොත් ඔයා දැන් වැඩ කරන ඩිපාර්ට්මන්ට් එකේ වැඩ අවුල් වෙනවා, මේ ඒකින්ද මට ඔයාව ප්‍රමෝට් කරන්න බෑ, මොකද ඔයාගේ ජොබ් එක දෙන්න වෙන කෙනෙක් නැති හින්දා. ඒක ආවම මට පුදුම වුණා එකතකින්. මොකද මේ හොඳට වැඩ කරන හින්දා ප්‍රමෝට් වෙන්න බෑ කියන එකයි. ඊට පස්සේ මට තීරණ ගත්තා මේ තැන මගේ දීර්ඝකාලීන ගමනකට ඉන්න සුසුසනක් නෙමෙයි කියලා. ඒ අතරේ මගේ යාළුවෙක්, ශ්‍රී ලාංකික යාළුවෙක් සුමල් කියලා, එයා වැඩ කරේ බස් කම්පැනි එකක. එයා එතකොට ටියුටර් ඩ්‍රයිවර් කෙනෙක් හැටියට වැඩ කර හිටියේ, කියන්නේ අලුතින් එන ඩ්‍රයිවර්ස්ලා පුරුදු කරන කෙනෙක් හැටියට. එයා මට ඉඳන් කිව්වා, මේ රංග වාට කැමති නම් ජොයින් වෙන්න අපේ කම්පැනි එකට. මේ කම්පැනි එකේ පහළ මට්ටමේ ඉන්න කට්ටියව ප්‍රමෝට් කරනවා. ඒ වගේම එයා කිව්වා, සමහර කට්ටිය ඉතා පොඩි කාලෙකින් සුපර්වයිසර්ස් මැනේජර්ස්ලා හැටියට පත් වුණා කියලා. සෝ එතකොට මම ඉතින් හොඳට හිතලා බැලුවා, මොකද මම ජීවිතයට ලොකු ආහනයක් කියලා තිබුණේ නැහැ ලංකාවේ වෑන් එකක් ඇරෙන්න. මම මාගේ සුමල්ට කිව්වා, මම ජීවිතේ රැළවලා නැහැ මෙහෙම. සුමලත් කිව්වා, මමත් රැළවලා තිබුණේ නැහැ රංග, මේක අමාරු දෙයක් නෙමෙයි ඉගෙන ගන්න කියන එක. සෝ ඒකින්ද මම 2012 ජොයින් වුණා බස් කම්පැනි එකට. එතකොට බස් කම්පැනි එක හැදින්නේ නිව්සීලන්ඩ් බස් කියන නමින්. මම ඒකට ජොයින් වුණා. ඒකට ජොයින් වෙලා මේ නිව්සීලන්ඩ් බර වාහන ලයිසන් අරගෙන, එතකොට පැසෙන්ජර් ලව අරන් යන්න පුළුවන් පී එන්ඩෝස්මන්ට් එක අරගෙන ඔක්කොම කම්පැනිකින් උදව් කරා. අරගෙන මාස කීපයක් මම ඩ්‍රයිවර් කෙනෙක් කියලා වැඩ කරා. ඊට පස්සේ මාස මං හිතන්නේ 8-9 පස්සේ මට හම් පුළුවන් වුණා පළවෙනි ස්ටෙප් එක ගන්න. කවුන්ටර් එකේ වේකන්සි එකක් ඇවිල්ලා, ඒකට කැමතිද වැඩ කරන්න කියලා කවුන්ටර් වේකන්සි එකක් ඇඩ්වර්ටයිස් කරා. මම ඒකට ඇප්ලයි කරලා මට ඒ ජොබ් එක මුලින්ම හම්බුණා කවුන්ටර් ස්ටාෆ් එක කෙනෙක් හැටියට. සෝ කවුන්ටර් ස්ටාෆ් එකේ ඉන්නකොට එතකොට තියෙන්නේ වැඩ දෙන්න නැති කට්ටියගේ ඩියුටි කවර් කරන්න, ඊට පස්සේ කස්ටමර් කම්ප්ලේන්ට්ස්, කස්ටමර් ෆෝන් කෝල්ස් ඒවා ආන්සර් කරන්න, ඊට අමතරව බ්‍රේක් ඩවුන්ස් වුණොත් ඒවට අවශ්‍ය උදව් කරන්න, ඒ වගේ දේවල්. එහෙම ඉන්නකොට ඊට පස්සේ ඒ රේන්ජ් එකේ මට අවුරුදු 4ක් විතර ඉන්න වුණා. එතකොට ඊළඟ ස්ටෙප් එක තියුණේ ඔපරේෂන් සුපර්වයිසර් කියන ස්ටෙප් එක. ඒකට එන්න මට අවුරුදු හතරක් විතර ඉන්න වුණා. ඊට පස්සේ කොහමාරි අවුරුදු හතරකට පස්සේ මට හම්බ වුණා සුපර්වයිසර් කෙනෙක් හැටියට, ඔපරේෂන් සුපර්වයිසර් කෙනෙක් ප්‍රමෝට් වෙන්න. ඒ ප්‍රමෝට් වෙලා අවුරුදු හතරකට විතර පස්සේ අවුරුද්දකට පස්සේ හරියටම මට පුළුවන් වුණා මැනේජර් කෙනෙක් හැටියට ප්‍රමෝට් වෙන්න. මම මැනේජර් කෙනෙක් හැටියට ග්ලෙන්ෆීල්ඩ් නෝත් ෂෝර් එකේ ග්ලෙන්ෆීල්ඩ් ඩිපෝ එකයි, ඊට පස්සේ ස්වන්සන් වල තියෙන ඩිපෝ එකයි, ඩිපෝ දෙකක් ඩ්‍රයිවර්ස්ලා ඔක්කොම 250ක් විතර මැනේජ් කරා. ඒක කරන් ඉන්නකොට මගෙන් ඇහුවා අපේ ප්‍රධාන විධායක නිලධාරිතුමා ඇහුවා ඒගොල්ලොන්ගේ ඒරියා මැනේජර් තවරංගා කම්පැනි එකෙන් අයින් වෙන්න යනවා, පුළුවන්ද එක්කෙනෙක් හොයාගන්න කල් වාට ගිහිල්ලා සුමාන 6ක් විතර ඒක බලා ගන්න. මම කිව්වා පුළුවන් කියලා. මොකද ඒක මට හිතනවා ඒක හොඳ අවස්ථාවක් වෙයි මට පෙන්ඩම් කරන්න, මේ මට තම් මැනේජර් රෝල් එකට වඩා දේවල් කරන්න පුළුවන් කියලා. ඔව් ඒක ඊසි දෙයක්, ඊසි වැඩක් වුණ නැහැ. මොකද ගෙදරින් පිට වෙලා ඉන්න ඕනේ තවරංග ගිහිල්ලා, මොකද ඩීලි ට්‍රැවල් කරන්න පුළුවන් දුරක නෙමෙයි තවරංග තියෙන්නේ. ඉතින් මම ගිහිල්ලා ඒක බාරගත්තා සුමාන 6ක ප්‍රොජෙක්ට් එක. සුමාන 2ක් විතර යනකොට මට තේරුම් ගියා මේක සුමාන 6කින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද එතන ලොකු ප්‍රශ්න වගේක් තියුණා. ඊට පස්සේ මට තීරුම් ගත්තා එතන මම ඊට වඩා ඉන්න ඕන කියලා. ඊපස්සේ මම ප්‍රධාන විධායක නිලධාරීතුමාට කතා කරලා එයාට මම කිව්වා කැමති නම් මට මෙතන පර්මනන්ට්ලි ඉන්න පුළුවන් කියලා. ඊතරත් එක්ක කතා කරලා ඊතරත් කැමති වුණා කියලා කිව්වා. ඊට පස්සේ මට ඉඳන් කිව්වා මේ හරි වාට මම ඒක බාර දෙන්නම්, හැබැයි වා හරියට වැඩේ කරලා දුන්නොත් එහෙම මාස 6කට පස්සේ රිවිව් එකක් කරලා මාව ඒරියා මැනේජර් නෙමෙයි ආ ඩිමර ජෙනරල් මැනේජර් කෙනෙක් කියලා ප්‍රොමෝට් කරන්නම් කියලා. ඊට පස්සේ එතන පටන් ගත්තා. පටන් ගත්ත දවසේ උදේ 5 ඉඳලා සමහර දවස්වල රෑ 10 වෙනකල් වැඩ කරා. තිබ්බ ඔපරේෂන් ප්‍රොබ්ලම්ස් එක සෝල්ව් කරන්න ඒක කරගෙන ඉන්නකොට සුමාන 6කට විතර පස්සේ මට CEO කතා කරලා ඉඳගෙන කිව්වා අපිට මාස 6ක් ඉන්න ඕනේ නැහැ, ඔයා ඕල්රෙඩි ප්‍රූව් කරා මේ ඔයාට කරන්න පුළුවන් කියලා මේක කියලා මාව ජෙනරල් මැනේජර්ට ප්‍රමෝට් කරා. ඒක තමයි මගේ ගමන් මග ප්‍රවාහන ශාස්ත්‍රයේ. ලේසි වැඩක් වුණේ නැහැ. සමහර වෙලාවට මගේ පුත්කලික ජීවිතය ඔක්කොම මතක කරලි වරලා වැඩ කරන්න වුණා. බට් මට තේරුණා එහෙම කරොත් මට මගේ අවුරුදු ගාණක් නැති වෙච්ච ගැප් එක ලංකාවේ ඉඳලා එනකොට මෙහෙට ඒක කවර් කරගන්න පුළුවන් ඒ කියලා.
නවසිලාන්තය නිතරම පරිසර හිතකාමී විදිහට දකින රටක් විදිහට තමයි අපි කවුරුත් දකින්නේ. ඉතින් පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රම සම්බන්ධයෙන් ඔබේ ආයතනය රැගෙන තිබෙන පියවර මොනවද කියන එක අපි කතා කරමු. ඒත් එකම ඒ ප්‍රශ්නට මම තවත් එකතු කරොත් ඉලෙක්ට්‍රික් වෙහිකල් සහ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ප්‍රවර්ධනය පිළිබඳව ඔබේ අදහස් කුමක්ද කියන එකත් අපි මෙතනදී කතා කරමු.
ඔනි රෝෂි, ඒ ප්‍රශ්නෙට මම කැමති ප්‍රශ්න කොටස් දෙකක් තියෙන හින්දා උත්තරෙත් කොටස් දෙකකට දෙන්න. පළවෙනි කොටස කිව්වොත් මගේ දැක්ම සම්බන්ධයෙන්, සෝ මම කලින් උත්තරේදී කිව්වා වගේ මම තවරංග ඔපරේෂන් එක බාර ගන්නකොට එහෙ ලොකු ප්‍රශ්න ගොඩක් තියුණා. තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි අපිට ඉන්න ස්ටාෆ් එක අපිව හැර යන එක. ඒ දවස්වල වාට කිව්වොත් ඇත්තටම සමහර මාසයකට 10ක් 15ක් විතර සේවයෙන් ඉවත් වෙලා යනවා. ඉතින් බස් ඉන්ඩස්ට්‍රි එක කියන්නේ ප්‍රධානම වැදගත්ම දේ බස් ඉන්ඩස්ට්‍රි එකට ඩ්‍රයිවර්ස්ලා. ඩ්‍රයිවර්ස්ලා නැතුව කොච්චර අලුත් බස් තියුණත් වැඩක් නැහැ. මොකද ඩ්‍රයිවර්ස්ලා නැතුව බස් එක පාර දාන්න විදියක් නැති හින්දා. එතකොට මම කල්පනා කරා මේක නවත්තන්න කරන්න පුළුවන් මොකද්ද දේ කියලා. මේක ඇනලයිස් කරන් යනකොට දැබ්බ ලොකු ප්‍රශ්න එක ප්‍රශ්නයක් තමයි ඒ දවස්වල තවරංග වල තිබුණ පේ රේට් එක. තවරංගල දිව පෙරේට් එක රට අනෙක් පළාත්වලට වඩා සාමාන්‍යයෙන් පහළ මට්ටමක තියුනේ එක එක හේතුවක්. දෙවන හේතුව තමයි තිබ්බ වර්ක් එන්වයරන්මන්ට් එක. කිසිම සතුටුදායක එන්වයරන්මන්ට් එකක් නෙමෙයි ඔෆිස් එකේ තියුනේ. කවුරුත් වැඩට එන්නේ මට හැඟිච්ච විදියට කැමැත්තෙන් නෙමෙයි. ඉතින් වැඩේ තියෙන්නේ එහෙම කැමැත් අකමැත්තෙන් වැඩට ආවට පස්සේ ඒ එන වැඩට එන සේවකයා ඉදියට අරගෙන යන්නෙත් ඒ ෆීලිං එක. ඊට පස්සේ ඒ ෆීලිං එකෙන් එළියට ගියාම අපිට කස්ටමර් කම්ප්ලේන්ට් වැහි වැහලා. ඊට පස්සේ කස්ටමර් කම්ප්ලේන්ට්ස් වල ඩීල් කරන්න ගියාම ඉන්වෙස්ටිගේට් කරන්න ගියාම අපිට වෙන වැඩක් කරගන්න ඇත්තටම වෙලාවක් නැති තරමටම අපි බිසි වෙලා තියුණා. ඊට පස්සේ මම කල්පනා කරා මොකක්ද මේ එන්වයරන්මන්ට් එක චේන්ජ් කරන්න පුළුවන් දේ කියලා. අපිට ওই දවස්වල කම්ප්ලේන්ට්ස් ගොඩක් එනවා වගේම කම්ප්ලිමන්ට්ස් එනවා දෙකක් තුනක් වගේ මාසෙකට. ඊට පස්සේ මම කල්පනා කරා මේ කම්ප්ලිමන්ට්ස් එන එක අපි හයිලයිට් කරොත් මේක ඩ්‍රයිවර්ස්ලා අතර තරඟයක් ඇති කරොත් කම්ප්ලිමන්ට්ස් ගෙන්න ගන්න අපිට කම්ප්ලේන්ට්ස් අඩු කරන්න පුළුවන් වේ කියලා. ඊට පස්සේ අපි මම කල්පනා කරලා ඕගනයිස් කරා ඉවෙන්ට් එකක් අපි එකට නම් කරේ රිවෝඩ්ස් ඇන්ඩ් රෙකග්නිෂන් සෙරමනි කියලා. අපි මාස 3කට සැරයක් ඒ සෙරමනි එක දියත් කරා. අපි ඒකෙදි කරේ කස්ටමර් කම්ප්ලිමන්ට් සම්බිනේව හයිලයිට් කරලා අපි ඒක නිකන් අර ලංකාවේ කියනවා නම් අර සුමති සම්මාන උළෙල හරි සරස සම්මාන උළෙල හරි වගේ නැරේෂන්ස් දාලා ඩ්‍රයිවර්ස්ලාට ඊට පස්සේ අනවුන්සර් කෙනෙක් දාලා ඊට පස්සේ අපි ඒක අවෝඩ්ස් වලට කෑෂ් වැලියු එකකුත් ඇඩ් කරලා අපි පටන් ගත්තා. කොහොම හරි මාස අපි දෙවනි තුන්වෙනි පාර සෙරමනීස් කරාට පස්සේ අපිට මාසෙකට තුනක් හතරක් ආපු කම්ප්ලිමන්ට්ස් වැඩි වෙන්න ගත්තා. අන්තිමට අපි එක අවුරුද්දක් විතර මේ සෙරමනි එක දෙක දිගට කරාට පස්සේ අපිට ඇවරේජ් කම්ප්ලිමන්ට් මාසෙකට 20ක් විතර වගේ එන මට්ටමට ඒක වැඩි වුණා. මේක කොච්චර හොඳට කට්ටියගේ හිතට අල්ලලා ගියද කියනවා නම් මගේ මැනේජ්මන්ට් එක තීරණය කරා මේ අපි රිවෝඩ්ස් ඇන්ඩ් රෙකග්නිෂන් කරන මොඩල් එක මුළු රට පුරාම දියත් කරන්න. ඒකට අමතරව මම ස්පෙෂලි කරපු දෙයක් තමයි ඉයර් එන්ඩ් ක්‍රිස්මස් පාටි එකට අලුත් මොනවරක් දුන්න එක. අපේ තියුණ සිස්ටම් එක තමයි ඉයර් එන්ඩ් එකට කම්පැනි එකෙන් බාබකිව් එකක් ඕගනයිස් කරනවා. ඩ්‍රයිවර්ස්ලා ඇවිල්ලා බාබකිව් එක කාලිවරලා ඒකොල්ලොන්ගේ ඔහේ වැඩට යනවා. ඊට පස්සේ මම තීරණය කළා මොකද අපේ ඕගනයිසේෂන් එකේ ඉන්නවා රටවල් 40ක 50ක විතර ස්ටාෆ් එක. මම කට්ටියගෙන් ඇහුවා කැමතිද මේ ක්‍රිස්මස් පාටි එකට ඕකොල්ලොන්ගේ ට්‍රැඩිෂනල් ෆුඩ්ස් ගේන්න. අපිට එතකොට මේ ක්‍රිස්මස් පාටි එක පුළුවන් මේ අපේ ට්‍රැඩිෂන් ෂෙයා කරගන්න තැනක් හැටියට පාවිච්චි කරන්න කියලා. ඒකට ලොකු සහයෝගයක් හම්බුණා හැමෝගෙම. ඊට පස්සේ ඒකොල්ලෝ අන්තිමට අපි චේන්ජ් කරා ක්‍රිස්මස් පාටි එකේ තීම් එක ක්‍රිස්මස් අරවුන්ඩ් ද යර් කියලා. අපි ඒක කරලා මම ගෙනිච්ච ලංකාවෙන් කජු කරි එතකොට කෙහෙල් මුව ඒ වගේ ජීවිතේට ඒකොල් කාල නැති කෑම ඒ වගේම මටත් කන්න හම්බුණා ජීවිතේට මම කාල නැති කෑම ජාති ඒකත් හරි විදියට ප්‍රසිද්ධ දෙයක් වුණා. අපි දැන් අවුරුදු තුනක් එක දිගට ඒ ක්‍රිස්මස් පාටි එකේ තීම් එකෙන් කරගෙන යනවා. ඊට අමතරව මම ගොඩක් වෙලාවට කන්සන්ට්‍රේට් කරපු දෙයක් තමයි කමියුනිකේට් කරන එක. මොකද ඩ්‍රයිවර්ස් ලගෙන් ලොකු කම්ප්ලේන් එකක් තියුණා ඒකොල්ලොන්ට හරියට දැනගන්න හම්බෙන්නේ නැහැ මොනවද ඇතුලේ වෙන්නේ බිස්නස් අප්ඩේට්ස් ඒ වගේව. අපි ඒකෙන් හින්දා ගොඩක් කමියුනිකේෂන් පැත්ත දියුණු කරා. ඒ වගේම මට තව කියන්න මත වෙච්ච කාරණාවක් තමයි මම පළවෙනි ප්‍රශ්නෙට උත්තර දෙද්දී මේට අවුරුදු දෙකමාරක් විතර කලින් අපේ කම්පැනි එකේ ඕනර්ෂිප් එක චේන්ජ් වුණා. එතකොට කිනෙටෙක් කියන ඔස්ට්‍රේලියන් කම්පැනි එක අපේ කම්පැනි එක ටේක් ඕවර් කරා. ඒක ටේක් ඕවර් කරාට පස්සේ ගොඩක් වෙනස්කම් කම්පැනි එක පැත්තෙන් වුණා පොසිටිව් පැත්තට. එක දෙයක් තමයි කම්පැනි එකේ තියෙන වැලියුස් ඒ වගේම මිෂන් ස්ටේට්මන්ට් එක ගොඩක් මගේ පර්සනල් වැලියුස් වලටත් සමානයි. ඒක කම්පැනි එකේ මිෂන් ස්ටේට්මන්ට් එක තමයි ටු බී ද එම්ප්ලෝයර් බයි චොයිස්. ඒ කියන්නේ වැඩ කරන කට්ටිය කැමැත්තෙන් කම්පැනි එකට වැඩ කරනවා කියන එක. මම හරියටම ට්‍රාන්ස්ලේට් කරන්න අමාරුයි බට් මම හිතන්නේ ඒක. හොඳම දේ තමයි කම්පැනි එක ඒ මිෂන් ස්ටේට්මන්ට් එක නිකන් බෝඩ් ලෑල්ලකට තීරණය සීමා කරන්න නැතුව above and beyond ගිහිල්ලා ඒක ඇත්තක් කරගන්න ගොඩක් වැඩ කරා. ඒක නිසා මටත් ගොඩක් ලේසි වුණා මගේ rewards and recognition ceremonies එතකොට අලුත් team එකකින් කරපු Christmas parties communication වගේ දේවල් තවත් ඉස්සරහට ගෙනියන්න. ඒකෙන් හොඳම උදාහරණයක් තමයි example එකක් අපි කරපු දේවල් සාර්ථකයි කියන එකට. ඉස්සර මාසෙකට අපි training batches දෙකක් අඩුම ගාන 6 කරපු එක අපි සමහර මාසවලට මාස 6කටවත් අපි training batch එකක් ගන්න ඕන වුණේ නැහැ. අපේ retention rate එක හරිම හොඳයි දැන්. එතකොට තවුරංගස හැමිල්ටන් මම කිනෙටෙක් ආය මැනේජ්මන්ට් එකේ චේන්ජ් වුණාට පස්සේ මට තව රීජන් එකක් බාර දුන්නා සෙන්ට්‍රල් නෝත් අයිලන්ඩ් ජෙනරල් මැනේජර් හැටියට. එතකොට හැමිල්ටන් ඇන් තවුරංග මගේ රීජන් දෙකේ 250කට වැඩි වේටින් ලිස්ට් එකක් ඉන්නවා බස් ඩ්‍රයිවර්ස් හැටියට ජොයින් වෙන්න බලාගෙන. ඒක හරිම පුදුම දෙයක්. මම මගේ අවුරුදු 10ක කාලයක් තුළ මේ ඉන්ඩස්ට්‍රි එකේ කවදාවත් ඒ වගේ වේටින් ලිස්ට් එකක් මම දැකලා තියුනේ නැහැ. සෝ ඒක හොඳම උදාහරණයක් තමයි අපි කරන දේවල් හරි මග තියෙන්නේ කියලා. ඊළඟට දෙවැනි කොටස ප්‍රශ්නය ඇවිල්ලා ඉස්සරහට මොනවද ට්‍රාන්ස්පෝර්ට් ඉන්ඩස්ට්‍රි එකේ දකින්න පුළුවන් වෙන්නේ කියන එක. ඒකේ ප්‍රධානම වෙනස තමයි 2030න් පස්සේ මෙහෙට ඉලෙක්ට්‍රා ඩීසල් බස් නවසීලන්තයට ගේනන තහනම්. ඒක නිසා ගෙන ඔක්කොම බස් අලුත් ඒවා ඉලෙක්ට්‍රික් බස් වෙනවා. දැනටමත් සමහර ඩිපෝ තියෙනවා ඕක්ලන්ඩ් වල විශේෂයෙන්ම සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රික් බස් වලින් විතරක් සම්පූර්ණ. මගේ රීජන් එකේ තාම ඩීසල් බස් තියෙනවා. මේ තා ඉලෙක්ට්‍රික් බස් ෆුල් ඉලෙක්ට්‍රික් බස් ඩිපෝස් මගේ නම් රීජන් එකේ තාම නැහැ. ඒ වුණාට ඉදිරියට මේ නවසීලන්ත දකින්න පුළුවන් ලොකුම වෙනස තමයි ඩීසල් බස් නැති වෙලා ඉලෙක්ට්‍රික් බස් භාවිතයට එන එක.
රංග, අපේ නවසීලන්තයේ ප්‍රධාන ශාස්ත්‍ර පිළිබඳව කතා බහ කරන නිසා නවසීලන්තයේ ප්‍රධාන ශාස්ත්‍රයේ මුහුණ දෙන ප්‍රධාන අභියෝග මොනවාද කියන එක අපි කතා කරමු. ඒ වගේම තමයි ඒ අභියෝග සඳහා ඔබ ලබා දී තිබෙන විසඳුම් මොනවාද කියන එකත් අපි කතා බහ කරමු.
කොනි රෝෂි, මම පළමුවෙන්ම කියන්න ඕනේ මේක හොඳ ශාස්ත්‍රයක්. මොකද ආර්ථික මොන ප්‍රශ්න තියුණත් මගේ ප්‍රධාන සේවය කියන්නේ අත්‍යවශ්‍ය සේවාවක්. හොඳම උදාහරණයක් තමයි කෝවිඩ් වසංගතය තිබ්බ කාලේ නිව්සීලන්ඩ් වල ගොඩක් කම්පැනිස් වල ගොඩක් ට්‍රේඩ්ස් වල රැකියාවන් අහිමුණා සමහර කට්ටියට. ඒ වුණාට මගේ ප්‍රධාන ශාස්ත්‍රයේ කවදාවත් එහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒකින්ද මේක හොඳ ශාස්ත්‍රයක්. ඊට අමතරව අර්බන් බස් ඩ්‍රයිවර් කෙනෙක්ගේ පඩිය පටන් ගන්න අඩුම වශයෙන් පැයකට 30ක වගේ රේට් එකක ඉඳලා ඒ වගේම අඩුම සමානකට පැය 40ක වැඩ දරන් කරනවා. ඒකෙන් ද තමන්ට ස්ථිර ආදායම් මාර්ගයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊට අමතරව මේ ශාස්ත්‍රයට එනවා නම් අඩුම ගානේ ක්ලාස් 1 කාර් ලයිසන් එක අවුරුදු දෙකක්වත් තියෙන්න ඕනේ. ඊට අමතරව පොලිස් ක්ලියරන්ස් එකකුයි මෙඩිකල් ක්ලියරන්ස් එකකුයි අවශ්‍ය වෙනවා. ඒ වුණාට ක්ලාස් 1 ලයිසන් එක නිව්සීලන්ඩ් එක අවුරුදු දෙකක් නැත්තම් ඕකොල්ලන්ට ලංකාවේ ලයිසන් එක තියෙනවා නම් අවුරුදු 4ක් 5ක් කාර් ලයිසන් එක සමහර වෙලාවට චාන්ස් එකක් තියෙනවා ඒ එක්ස්පීරියන්ස් එක ට්‍රාන්ස්ෆර් කරගෙන එක්සෙම්ෂන් එකක් ගන්න. හැබැයි ඒක ගොඩක් වෙලාවට ඩිපෙන්ඩ් වෙන්නේ NSTA එක අතේ. ඕකුල්ලන්ට පුළුවන් ඒකුල්ලන්ගෙන් එක්ස්ටෙන්ෂන් එකක් ඉල්ලන්න ඕකුල්ලන්ගේ ලංකාවේ එක්ස්පීරියන්ස් එක පාවිච්චි කරලා ඒක මෙහෙට ට්‍රාන්ස්ෆර් කරන්න දෙන්න කියලා. ඊට අමතරව වර්ක් වීසා එකක් හරි රෙසිඩන්ට් වීසා එකක් හරි තියෙන්නත් ඕනේ. මගෙන් සමහර ශ්‍රී ලංකේ කට්ටිය අහලා තියෙනවා මේක කාන්තාවන්ට කරන්න පුළුවන් රැකියාවක්ද කියලා. මොකද ලංකාවේ අපි හරි අඩුයි කාන්තා බස් ඩ්‍රයිවර්ස්ලා හෝ ටැක්සි ඩ්‍රයිවර්ස්ලා දකිනවා. හැබැයි මෙහෙ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්. අපේ කම්පැනි එකෙන් දැනටමත් ඉන්නවා ශ්‍රී ලාංකික කාන්තා ඩ්‍රයිවර්ස්ලා. ඒ වගේම කෙනෙටෙක් එකේ ඔස්ට්‍රේලියා නිවසිලන්ඩ් දෙකේම ප්‍රොමෝට් කරනවා විමෙන් අප් ෆ්‍රන්ට් කියලා ඉනිෂියේටිව් එකක්. ඒකේ බලාපොරොත්තු වෙන්නේ 2030 වෙනකොට 40% අපේ වර්ක් ෆෝස් එක ෆීමේල් ඩ්‍රයිවර්ස් ලගින් ෆිල් කරන්න. අපි ඒකෙන් ද ගොඩාක් ප්‍රොමෝෂන් කැම්පේන් කරනවා. ඒකට ඒකෙන් ද කාන්තාවක් වුණත් ජොයින් වෙන්න කැමති නම් මේක හොඳ අවස්ථාවක්, හොඳ ට්‍රේඩ් එකක්. ඊට අමතරව ඔකොල්ලන්ට කැමති නම් මම මේ ශේෂ්ත්‍රයේ ඉහළට ගියා වගේ මම කියන්නේ මේක ඇත්තටම මේක කරන්න බැරි දෙයක් නෙමෙයි. මොකද අපේ කම්පැනි එකේම ඉන්නවා විවිධ ස්ටෙප්ස් වල ශ්‍රී ලාංකික කට්ටිය. අපේ IT ඩිපාර්ට්මන්ට් එකේ ඉන්නවා. එතකොට අපේ පර්ෆෝමන්ස් ඇනලිස් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්නවා. ඒ අතරම අපේ තව සුපර්වයිසර්ස්ලා ඉන්නවා තව රීජන්ස් වල. ඒකෙන් ද මේක හොඳ තැනක්, හොඳ ට්‍රේඩ් එකක්. ඔකුල්ලන්ට වෘත්තිය දිනුවකුත් බලාපොරොත්තු වෙනවා නම් මම දෙන එකම ඇඩ්වයිස් එක සහ ප්‍රබලම ඇඩ්වයිස් එක, ඔකුල්ලෝ පටන් ගත්තොත් යම්කයි තැනකින් බස් ඩ්‍රයිවර් කෙනෙක් හරියට පටන් ගත්තොත් ඉස්සල්ලා ඒ රෝල් එක හරියට කරන්න. මොකද මම දැකලා තියෙනවා සමහර කට්ටිය බස් ඩ්‍රයිවිං රෝල් එක හරියට කරන්නේ නැතුව ඇවිල්ලා මැනේජර්ස්ලට කතා කරනවා. ඒකොල්ලන්ට සුපර්වයිසර් රෝල්ස් දෙන්න, ඒකොල්ලෝ කලින් මෙහෙම තැන්වල මැනේජර්ස්ලා හැටියට මේවා වැඩ කරලා තියෙනවා, ඒකින්ද ඒකොල්ලන්ට කරන්න පුළුවන් කියලා. ඒ වුණාට මතක තියාගන්න තමන්ගේ බස් ඩ්‍රයිවිං රෝල් එක හරියට කරන්නේ නැත්නම් කිසිම මැනේජර් කෙනෙක් කැමති වෙන්නේ නැහැ ඒක අමතක කරලා ප්‍රොමෝට් කරන්න. ඒක හින්දා ප්‍රධානම දේ, ඉම්පෝර්ටන්ට්ම දේ තමයි බස් ඩ්‍රයිවර් කෙනෙක් කියලා ජොයින් වුණොත් ඒ රෝල් එක ඉස්සල්ලා හරියට කරන එක. සෝ බස් ඩ්‍රයිවර් කෙනෙක් වගේ ජොයින් වෙලා තවත් ඉහළට යන්න උවමනා නම් වැඩ කරන්න ඕන ප්‍රධානම දෙයක් තමයි තමන්ගේ කමියුනිකේෂන් ස්කිල්ස් ඩිවලොප් කරගන්න එක. මොකද ඕකොල්ලන්ට සුපර්වයිසර් කෙනෙක් හරි මැනේජර් කෙනෙක් වගේ හැටියට ප්‍රොමෝට් වෙන්න කැමති නම් කමියුනිකේෂන් එක හරි වැදගත් වෙනවා. ඒක මම ගොඩක් කාලය වැය කරපු දෙයක්. මොකද අපි සමහරලාට හිතුවට අපේ ඇක්සන්ට් එක හරි අමාරුයි සමහරලාට ඒකලන්ට තේරුම් ගන්න. එතකොට මම ගොඩක් මගේ කමියුනිකේෂන් ස්කිල්ස් ඩිවලොප් කරගන්න ට්‍රයි කර උත්සාහ කරා. මොකද මගේ ලෙවල් එකේ මට කවුන්සිල්ස් එක්ක, කවුන්සිලර්ස්ලා එක්ක ඩීල් කරන්න වෙන සමහරලාවට. ඉතින් තමන්ගේ ඩිවලප් වෙන්න ඕන ස්කිල්ස් අඳුරගෙන ඒක ඩිවලප් කරන්න වැඩ කරන එක ඉහළට යනකොට හරි අත්‍යවශ්‍ය දෙයක්. තමන්ට පුළුවන් නම් තමන් ගැන හිතලා, තමන් ගැන වැලියු කරලා, තමන්ගේ වැරදි තැන් හෝ දියුණු වෙන්න ඕන තැන් හොයාගෙන ඒක ප්‍රැක්ටිස් කරන්න මම හිතන්නේ මම ආපු තැනට එන එක ලොකු අමාරුවක් වේ කියලා. කවුරු හරි කැමති නම් තව විස්තර දැනගන්න නිරෝෂිගේ මාර්ගයෙන් පුළුවන් මාව කන්ටැක්ට් කරන්න. මම කැමති ඕනලාවක කතා කරන්න. බොහොම ස්තුතියි නිරෝෂි මට මේ අවස්ථාව ලබා දුන්නට.
ස්තුතියි රංග. ඉතින් අද දවසේදී මේ කතා බහට එකතු වුණේ රංග සෙනවිරත්න, ජෙනරල් මැනේජර් ඔපරේෂන්ස් කින්ටෙක් නිව්සීලන්ඩ් ආයතනයෙන්.
විට ගංගොඩ බෙල් එලිපාරු වෙති කරි දොර කන්ද කපා හඳ ගෙට එන්නා
අලුත් කරගන්න ඔබේ ජීවිතයට අලුතින් එකතු කරගන්න පුළුවන් දේවල් මොනවද කියන කාරණය අපි ජන්මභූමි වැඩසටහන තුළින් කතා කරනවා. ඔබේ ජීවිතය සාර්ථක කරගන්න හැම දවසකම හැම තත්පරයකම ධනාත්මක විදිහට ජීවිතයට අලුතින් යමක් එකතු කරන්න ඔබට උදව් කරන එක තමයි අපේ එකම බලාපොරොත්තුව.
ඔව් කමල, ඉතින් අද දවසේදීත් අපේ ජීවිතය සාර්ථක කරගන්න ඒ පිළිබඳව කතා බහ කරන්න මානව සම්පත් කළමනාකරණ උපදේශක අමින්ත සුගත සිල්වා එකතු වෙනවා.
ආයිබෝන් නිරෝෂි, සුබ දවසක්. ආයිත් අපි සතියකට පස්සේ එකතු වෙනවා. ඉතින් මේ ලැබෙන අවස්ථාව ගැන හරිම තෘප්තිමත්. මොකද සතියකට සැරයක් අපේ ලාංකික ජනතාව, අපේ සහෘදයෝ දැන් නවසීලන්තයේ ඉන්නේ, අපිට කතා කරන්න ලැබෙනවා ලංකාවේ ඉඳලා. ඒකෝට හැමදාම ධනාත්මක දේවල් ගැන තමයි කතා කරේ. හැබැයි මෙතනදී අපි අද දවසේදී පොඩි ඍණාත්මක දේවල් ටිකක් පටන් අරගෙන මේක ධනාත්මකව හරවගන්නේ කොහොමද කියන තැනට මාතෘකාව අරගෙන යමු. එතකොට නිරෝෂි, මෙන්න මෙහෙම එකක් වෙනවා නේද? ඔයා අපි හැම කෙනාම අහගෙන ඉන්න දවස පටන් ගන්නකොට මේ අමුතු පීඩනයක් එනවනේ, ප්‍රශේකක් එනවනේ අපිට. ගොඩක් වෙලාවට මේසේ උඩ ගොඩක් ලියුම් කියුම් ගොඩ ගෙයිලා, ඇඳුම් කබඩ් එකේ ගොඩක් ඇඳුම් එල්ලිලා, සමහරලාට ජීවිතේ අපි ඇඳපු නැති ඇඳුම් වෙන්නත් පුළුවන්. ඊළඟට ෆෝන් එකට එන නොටිෆිකේෂන්ස් ටික, ඊළඟට දවසේ කරන්න තියෙන වැඩ ටික, ඊළඟට මේ ඔක්කොම එකතු වුණාට පස්සේ අපිට ලොකු පීඩනයක් එනවනේ දවස පටන් ගන්නකොට. එතකොට චුට්ටක් හුස්මක් අරගෙන කල්පනා කරන්න, මේ ජීවිතය කියන්නේ මේ දිගින් දිගටම ඇදගෙන යන බරක් වගේ දෙයක්, දරහාරකෙක් වගේ. ඉතින් අපිට පුළුවන් නම් මේකෙන් නිදහස් වෙන්න, අපිට පුළුවන් නම් මේ සැහැල්ලුවෙන් නිදහස් වෙන්න පුංචි පුංචි පියවරවල් ටිකක් අද අපි කියනවා. පළවෙනිම පියවර තමයි අදම එකක් විසි කරන්න කියන කතාව. මේක ටිකක් අමාරු වෙන්න පුළුවන් අපේ ආදරණීය කාන්තාවන්ට. බලමු කොහොමද මේව තියෙන්නේ කියලා. අපේ ගෙදර තියෙන බඩු බාහිරාදිය ගැන චුට්ටක් හිතන්නකෝ. අවුරුදු ගාණක් එක තැනක තියෙනවා, කවදාවත් පාවිච්චි කරලත් නැහැ. කොච්චර ඒ වගේ දේවල් තියෙනවද? හැබැයි හැම දෙයක්ම අපිට මේ අවශ්‍ය වෙන්නෙත් නෑ. ඒ වුණාට අපි මනසත් පුරෝගෙන ඉන්නවා අයියෝ අයියෝ මේක අපිට කවදාහරි ඕන වෙයි කියලා පොඩි දෙයක් හරි ඔන්න අපි තියාගෙන ඉන්නවා. අදම ඔබට පුළුවන් නම් එක දෙයක් ඒ වගේ අයින් කරන්න ඔබට ලොකු නිදහසක් ලැබේවි. දෙවෙනි එක, අවුරුද්දට වඩා අඳින්නේ නැති ඇඳුම් පරිත්‍යාග කරන්නලු. දැන් මේකත් අපේ කාන්තාව කොයි විදිහට ගනිද දන්නේ නැහැ. නිරෝෂි වා ඇතුළුව හොඳේ. අපිට ඕනේ නැති දේවල් තව කෙනෙක්ට ලොකු උදව්වක් වෙන්න පුළුවන්. අලුත් ෆැෂන් එකක් ආවට පස්සේ පරණ ෆැෂන් ටික අපි තියාගෙන ඉන්නවද? ඉතින් සමහර වෙලාවට තියෙන ওই විදිහට අපි ගිහිල්ලා ඔහෙ ගිහින් මොනරෙක් වගේ ෆැෂන් එකක් දැක්කම අරගෙන තියාගෙන ඉන්නවා. හැබැයි අවුරුද්දක් ගියාට පස්සේ හරි වැඩේ ඇඳලත් නැහැ. දැන් මොකද කරන්නේ? ඒ ටික දන් දෙන්න. හිත හිත ඉන්න එපා. ඔන්න එනම් දෙවෙනි කතාවකුත් කිව්වා. ඊළඟට මේ සෙන්ටිමෙන්ටල් දේවල් වලට වෙනම පෙට්ටියක් තියාගන්න කියනවා තුන්වෙනි කතාව. අයියෝ මෙයක අහවල් කෙනා දුන්නේ මේක, මෙයා මගේ ගුරුවරයා දුන්නේ, නැත්තම් මේ සෙලිබ්‍රිටි දුන්නා කියලා ඉවරලා අයියෝ මේකට ලස්සන මතකයක් තියෙනවානේ අපි ඒ නිසා මේව තියාගමු කියලා තියෙන ගොඩක් දේවල් අපේ ගෙදර තියෙනවා නේද? ඉතින් මේ දේවල් එක පාරටම අපිට අයින් කරන්න අමාරුයි. ඒ නිසා අපිට මොකද කරන්න වෙන්නේ? මේවා පෙට්ටියකට දාලා ඉවර වෙලා මාස 6කට විතර පස්සේ හොයලා බලන්න මොකද කරන්න කියලා. සමහර වෙලාවට ඔයාට හිතුනොත් ඕන වෙන්නේ නැහෙනි කියලා ඉවරලා ඒකක් දීලා දාන්න. පුළුවන් තරම් දෙන එක තමයි ඇඟට ගුණ කියන එකයි මේ කතාව කරගෙන යන්නේ. හතරවෙනි කාරණේ, විනාඩි 10ක ටයිමරයක් තියලා, විනාඩි 10ක ටයිමර් එකක් තියන්න. 1, 2, 3, 4 කියලා. එතකොට තත්පර වලින් නම් අපිට කීයක් විතර වෙනවද? 600ක් විතර වෙනවා නේද? තේලිවරලා ඔන්න බලන්න මොකක් හරි අවුල් වෙලා තියෙන පිළිවෙලකට නැති ලාච්චුවක් පිළිවෙලකට හදන්න. ඒක පොඩි ලාච්චුවක් වෙන්නත් පුළුවන්, ඒක අනවශ්‍ය බිල්පත් තියෙන තැනක් වෙන්න පුළුවන්, තියෙන අල්මාරියක් වෙන්නත් පුළුවන්, ඒක තියෙන්න පුළුවන් සමහරට කැඩිලා බිඳිලා ගිය දේවල් ටිකක්. ඉතින් මේ වගේ දේවල් අයින් කරනකොට සමාල්ලාට වාට ලස්සන හැඟීමක් ඒ අයියෝ අපි මෙච්චර කාල මේ වගේ දේවල් තියන් හිටියා, මේ කැඩිච්ච දේවල්නේ. කැඩිච්ච දේවල් ටික අයින් කරන්න කියන එක තමයි අර මේ විනාඩි 10ක් අරගෙන ටයිමර් එකක් තියලා අවුල් වෙච්ච ලාච්චුවක් අල්මාරියක් අස් කරන්න කියන එක. ඊළඟට 90-90 තීරිය එක කියලා කියනවා නිරෝෂි. ඒ මොකද්ද මේ පස්වෙනි කතාව? මේක හරිම ප්‍රයෝජනවත් රීතියක් නීතියකට වඩා. අදින් පස්සේ අලුතින් ගන්න හැම දෙයකටම මෙහෙම හිතන්න. මේක මාස 90ක කාලයකදී පාවිච්චි කරලා නැත්තම් ඊළඟ මාස 90ේදී මම පාවිච්චි කරන්නේ නැත්තම් ඒක අයින් කරන්න ඕනේ කියලා. මොකක්ද ඒ තියරි එක? අලුතෙන් මොකක් හරි අරගෙන මාස 90කදී පාවිච්චි කරලත් නැත්තම් ඊළඟ මාස 90ේදී පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැත්තම් ඒක අයින් කරන්න ඕනේ. ඊට පස්සේ වාට පුළුවන් වෙයි මේ ගොඩ ගැහෙන ගොඩහක් බඩු අඩු කරගන්න. අඩු කරගත්තම නම් ශ්‍රීලන්තේ වගේ රටක අර සැකසුරුවම්කම කියන එක හරි වැදගත්නේ නේද? අපිට අර ගමන යනකොට කියනවනේ සැහැල්ලුවකින් යන්න කියලා, මොනරෙක් වගේ නැතුව හංසෙක් වගේ. එතකොට හංසයට තියෙන දේවල් ගොඩ හරියක් අඩුයි. හරි සරලු සරල ගමනක්නේ යනවා කියලා කියන්නේ. අන්න එතනට අපි යමු කියන කතාව තමයි පහ. ඊළඟට හයවෙනි කතාවෙදි කියනවා මේ එකක් ඇතුළට එකක් එළියට කියලා. ඒකත් රීතියක්. හරි. ඒක කියනවා මොන හරි අලුතෙන් බඩුවක් ගන්නකොට හිතා ගන්න ඒ වගේම තියෙන කෙනත් ගෙදරින් අයින් කරනවා කියලා. අමාරු වැඩක්. අද කාන්තාව ගොඩක් මාත් එක තරහ වෙන්නේ රෝෂි. බලමු මොකද වෙන්නේ කියලා අවසානේ නේද? දැන් කියනවා එකක් ඇතුළට එකක් එළියට. අලුතෙන් මොන හරි බඩුවක් ගන්නකොට හිතා ගන්න ඒ වගේම බඩුවක් ගෙදරින් අයින් කරනවා කියලා. මේකෙන් ඔගොලු ගෙදර තියෙන අනවශ්‍ය බඩු ගොඩාරියක් ගොඩ ගැහෙන එක නැති වෙනවලු. ඊළඟ කතාව කියනවා වැදගත් ලියවිලි ඩිජිටල් කරන්න කියලා. දැන් පරණ බිල්පත් ෆයිල් ගොඩවල් මේසුඩ තියෙනකොට ඔබේ හිතට ගොඩාක් බරක් දැනෙනවා. එතකොට වැදගත් ලියවිලි ටික ඔක්කොම ස්කෑන් කරලා ඉවර වෙලා මේවා ටික තියාගන්න, අනවශ්‍ය දේවල් ටික විසි කරන්න කියලා කියනවා. එතකොට ඔබේ මේසේ අලුත් පේනුමක් එනවලු. ඊළඟ කතාව කියනවා සෑම දිනකම විනාඩි 10ක් අස්පස් කරන්න කියලා කියනවා. දැන් අපි කියන්නේ ඇවිල්ලා කීවෙනි කතාවද පොඩ්ඩක් ඉන්න බලමු. දැන් අපි කරන්නේ 8වෙනි කතාව. එතකොට දවස අවසානයේ මේසෙ උඩ තියෙන කෝප්පය පොට්ටික පිළිවෙලට තියන්න, පුංචි පුංචි දේවල් පිළිවෙලට තියන්න. එතකොට හෙට අලුතෙන් වැඩ පටන් ගන්නකොට ඒක ලොකු උදව්වක් වෙනවා. ඒක තමයි විනාඩි 10ක් දවසේ ඉවර වෙලා අපි හැමදේම අස්පස් කරන්න කියන කතාව. නම්වෙනි කාරණේ කියන ඔබ කවදාකවත් නොකියවන ඊමේල් වලින් අයින් වෙන්න කියලා. දමන්න ඔබට කොච්චර ඊමේල් දවසට එනවද කියලා. සමහරලාට වාට එනවා මේ නිවුස් ලෙටර්ස් සබ්ස්ක්‍රයිබ් කරලා තියෙනවා සමහරලාට. වා කියවන්නෙත් නැහැ. ඒ ටික අයින් කරන්න. ඊට පස්සේ ඒකෙන් ඔබේ ඊමේල් එකේ ඉන්බොක්ස් එක සැහැල්ලු කරගන්නත් පුළුවන්. ඔය නමය නිරෝෂි. 10 තමයි පාවිච්චි කරන ඇප්ස් තියෙනවනේ ෆෝන් එකේ. ගොඩාක් ඇප්ස් අපි ඩවුන්ලෝඩ් කරගන්නවා. මාසෙකට සැරයක් විතර ඕක ගිහිල්ලා ඉවර වෙලා ඔය පාවිච්චි කරන්නේ නැති ඇප්ස් වලින් දේවල් ටිකක් අයින් කරන්න. බැටරි එකටත් අපිට සෑහෙන වැදගත් වෙනවා කියලා කියනවා. මේක ඇවිල්ලා 10වෙනි කතාව. ඊළඟක කියනවා ඒත් මේ ඊමේල්, Facebook වගේ දේවල් සෝෂල් මීඩියාත් එක්ක තියෙන දෙයක් තමයි මේ තියෙන්නේ. නොටිෆිකේෂන් ඔෆ් කරන්න කියලා කියනවා. වැඩේ වෙලා තියෙන අපි ගොඩක් වෙලාවට අපි මුලින්ම කොයි හරි දෙයකට බැඳෙනකොට අපි නොටිෆිකේෂන් එකත් එක්ක බැඳින්නේ. ඊට පස්සේ ඒකට දාන ලයික් එකද කමෙන්ට් එකද ඔක්කොම ටික ඔගොල්ලන්ට පප් 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 කාලා පප් වෙනවා. ඊට පස්සේ අපේ අවධානයට තියෙන මේ ලොකුම බාධකයක් තමයි මේ නොටිෆිකේෂන් කියන දේ. ඒ නිසා අපි අද යෝජනාවක් විදියට ගේනවා 11වෙනි අංගයේ විදියට නොටිෆිකේෂන් එක අපේ අවධානයට ලොකුම බාධකයක් වෙන මේ නොටිෆිකේෂන් ඕනම ටික විතරක් තියාගන්න. ඕනම ටික විතරක් තියාගෙන අනිත් ටික අයින් කරන්න කියලා. ඔන්න 12වෙනි එක මොහොම භයානකම එකක් අපි කියන්නේ යන්නේ. 12වෙනි භයානක එක තමයි සමාජ මාධ්‍යවල ඉන්න හැම කෙනෙක්ම හැම පෝස්ට් එකක්ම අපිට හොඳ වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ පහළට ඇදලා දාන, ඔබට සතුටක් ගෙනල්ලා දෙන්නේ නැති accounts ටික unfollow කරලා දාන්න. ඒ යාළුවෝ ටික අයින් කරලා දාන්න. එතකොට මේ අපිට හැම වෙලාවෙම තියාගන්න, අපිට ඉගෙන ගන්න පුළුවන්, අපිට ජීවිතේ ජයග්‍රහණය කරන්න අපිට උදව් කරන්න පුළුවන්, එයාගෙන් යමක් ඉගෙන ගන්න පුළුවන්, අපිට ඇඩ්වයිස් එකක් දෙන්න පුළුවන්. යාළුවෝ ටික තියාගන්න කියන එක තමයි අපි මේ 12වෙනි වැදගත්ම අංගයේදී නිරෝෂි කියන්නේ. ඊළඟට බැහැ කියන්න පුරුදු වෙන්නලු. බැහැ කියන එක පුරුදු වෙන්න කියලා කියනවා. දැන් මේක වචනයක් වුණත් මේක විශාල දෙයක් ජීවිතයට ලැබෙනවා. දැන් අනවශ්‍ය වැඩකට, අනවශ්‍ය ආරාධනයකට ඔබට ආරාධනා වුණාම, එන්න කිව්වම ඔබට පුළුවන් වෙන්න ඕනේ ඔබගේ දෛනික දිනචරියාව ටයිම් ටේබල් එක බලලිවර වෙලා මට ඉන්වෙස්ට්මන්ට් එකක්ද, මගේ සහෝදරත්වයට, මගේ යාළුකමට, මගේ නෙට්වර්ක් එකට, මගේ ව්‍යාපාරයට, බිස්නස් එකට මේක ඇවිල්ලා ඉන්වෙස්ට්මන්ට් එකක්ද ආයෝජනයක්ද කියලා හිතලා ඔබට බැහැ කියන්න පුළුවන් වෙන්න, හා කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා මෙතනදී බැහැ කියන්න පුළුවන් වෙන්න කියන කාරණේ තමයි මෙතනදී අපි කතා කරන්නේ. ඊළඟට සතියේට වරක් මනස නිදහස් කරගන්නලු. ඔබේ හිතේ තියෙන හැමදේම ලියන්නලු. කරන්න තියෙන වැඩ, තියෙන ප්‍රශ්න, දුක්, සතුට, මේ හැමදේම ලියා ගන්න. හැබැයි ඔක ලියනකොට දෙපැත්තක ලියන්න. ගෙදර ප්‍රශ්න එක පැත්තක ලියන්න, ඔෆිස් එකේ ප්‍රශ්න එක පැත්තක තියන්න. ඊට පස්සේ දැන් ඕක ලියන්න අපි නිල් පෑනක් හරි කළු පෑනක් හරි අරගෙන. ඊට පස්සේ නිරෝෂි මොකද කරන්න ඕනේ? මෙතනදී කියනවා සතියේට සැරයක් මේ මනස නිදහස් කිරීමේ කාලයට ඉඩ දෙන්න. පැය භාගයක් විතර අරගෙන ඉවර වෙලා රතු පෑනක් අරගෙන මේ තියෙන දේවල් ටික කපල කොටලා දාලා මනස නිරවුල් කරගන්න. හැබැයි මේක හැමදාම කරන්න පුළුවන් උත් හොඳයි. අපි අපි මනෝවිද්‍යාඥයන් විදියට කියන්නේ සතියේට සැරයක් මේක කරන්න කියලා. ඊළඟ කතාව කියනවා දවසට කරන්න තියෙන වැදගත්ම වැඩ තුනක් විතරක් ලැයිස්තිගත කරන්න. කියන්නේ ඔක්කොම ටික ලියන්න. හැබැයි ප්‍රයොරිටි එක දෙන්න ඔබ මොනවාද අද දවසේ කරන්න කියලා. දැන් ඇත්තටම එහෙම කරනකොට නිරෝෂි දවසේ වුණාම හරිම තෘප්තියක් අපිට එනවා. ඊළඟට බිල්පත් ගෙවීම සඳහා ස්වයංක්‍රීය ගෙවීම් ක්‍රමයක් මං හිතන්නේ නවසීලන්තේ අපේ ඉන්න කට්ටිය අනිවාර්යයෙන්ම මේක කරනවා ඇති, ඔන්ලයින් පේමන්ට් සිස්ටම් එකකට යන්න කියලා. හරි, ඊට පස්සේ එකපාරක් ස්පර්ශ කරන්න කියන නීතිය. ඒකෙන් අදහස් වෙන්නේ ඇවිල්ල එක හරි වැදගත් කතාවක්. මේ අපිට හැම ලැබෙන හැම බිල්පතක්ම හැම ලියුමක්ම එන මොහොතේම ඒකට අදාළ දේ කරන්නලු. එන මොහොතේම නෝට් එකක් දාන්න මම මොනවද කරන්න කියලා. ඊට පස්සේ කැප්සියුල් ඇඳුම් රාක්කයක් හදන්න කියනවා. දැන් ගොඩක් වෙලාවට උදේ නැගිට්ටම අපිට ෂුවර් එකක් නැහැ හෙට මොනවද අඳින්නේ කියලා නේද රිරෝෂි. ඒක ඉතින් මේ කාන්තාවන්ට විතරක් නෙමෙයි පිරිමි අපිටත් ප්‍රශ්නයක්. උදේට ඉතින් නෝනගෙන් අහනවා මොනවද අඳින්නේ අප්පා කියලා ඉවරලා. ඉතින් එහෙම වෙන්නේ නැතුව අපි අද මොනවද අඳින්නේ කියලා ඉවර වෙලා අද උදේට හිතන්නේ නැතුව ගොඩක් වෙලාවට අපි කාලයත් නාස්ති කරනවා. හොඳම වැඩේ තමයි ඊට ඉස්සෙල්ලා දවසේ අපි ඇඳුම් සතියකට සැරයක් මම මේ සතියේ මේ ඇඳුම් ටික අඳිනවා කියලා ඉවර වෙලා ඒ ටික ඔෆිස් එකට ඒ ඇඳුම් ටික ලෑස්ති කරලා තියන්න. එතකොට ලේසි මං හිතන්නේ හැබැයි එහෙට මෙහෙට හදිසියක් වෙලා පාටි එකට එහෙම යන්න පුළුවන්. හැබැයි අබෝය කියන හැම කෙනාම සතියේ දවස් පහ රස්සාවකට යනවා. ඇඳුම් ටික මැදලා ඒ ටික පිළිවෙලට තියන්න. මාන්ඩේ, ටියුස්ඩේ, වෙන්ස්ඩේ, තර්ස්ඩේ, ෆ්‍රයිඩේ කියලා ටැග් එක ගහලා තියන්න. හරි ලේසි. රැට බලනකොට හෙට අඳින ඇඳුම දකින්න, උදේට දැක්කම ඇඳුම ලෑස්ති. ඔබට තරඟයට කිසිම කරදරයක් නැතුව ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් කාරණා ගොඩක් කිව්වා නේද. ඉතින් මටත් මතක නැති වුණා එකපාරටම කියාගෙන යනකොට. මං හිතන්නේ කාරණා 15ක් 16ක් 17ක් විතර කියුණා. ඊට පස්සේ මෙතනදී තියෙන කතාව මේ ඔක්කොම එකපාර කරන්න එපා නිරෝෂි. එක එක කරන්න පටන් ගන්න. පොඩි මේක කරන්න පටන් ගන්නකොට ඒ පුංචි වෙනසට ඔබේ මුළු ජීවිතයම වෙනස් කරන්න පුළුවන්ලු. ජීවිතේ සැහැල්ලු කරගන්න කියන එක ජීවිතේ හිස් කරගන්නවා නෙමෙයි. ඇත්තටම වටින දේවලට තැනක් දෙන එක. අද අපේ ජීවිතේ ගොඩක් වෙලාවට වටින දේවලට තැන නැහැ. අනවශ්‍ය දේවල් වලට තමයි ඔළුව රැස් කරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා ජීවිතේ පිළිබඳ සැහැල්ලු කරගන්න අද ඔබ පියවර තබන්න. ඒ නිසා මේ අවස්ථාව ලැබුණට බොහොම ස්තුතියි නිරෝෂි. අපි තවත් දවසක හම්බෙමු. අපි සියලු දෙනාටම ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි සත්‍යමත් වෙමු. සිහියෙන් දිනමු ජීවිතය. ඔබට ජය.
බොහොම ස්තුතියි අමින්ත අපගේ වැඩසටහන සමග සම්බන්ධ වෙලා අදත් ජීවිතයට එකතු කරගන්න වැදගත් කරුණු පිළිබඳව අපිට කියා දුන්නට. ඉතින් අද දවසේ අපේ වැඩසටහනට එකතු වුණේ මානව සම්පත් කළමනාකරණ උපදේශක අමින්ත සුගද සිල්වා. Thank you.
පොද දිනුවේ ආදරෙන් කිතයි නැහේ සිතුවිලි සේනා ඉගිල යනවා
ඉතින් අද දිනට සමුගන්න වෙලා වැවිල්ලා. අපි හිතනවා අද අපේ වැඩසටහනෙන් ඔබට හරවත් දෙයක් ලැබුණා කියලා.
ලබන සතියේ සුන්දර පදාදා දිනේ අපි එනවා ඔබේ ආලින්දයට. එනම් ඊළඟ ඉන්නම් ඔබ සමට සුවදායක රාත්‍රියක්.
Your language, your interests, your community on planetaudio.org.nz.
Are you a mum with young children? Feeling exhausted, low in sleep, low in mood?
There is a place you can go.
Try going on safari.
Safari multicultural playgroups are for mums and kids aged 0 to 5, especially anyone from a migrant or refugee background. The playgroups are free to attend. There is a pick-up and drop-off service and even free English classes.
For more information, email safari@belong.org.nz. That's belong, B-E-L-O-N-G dot O-R-G dot N-Z. As well as being heaps of fun for kids, it's a great way to meet other mums, make friends,
and practice your English.
And it's free.
ਸਤਿ ਸ਼੍ਰੀ ਅਕਾਲ ਦੋਸਤੋ, ਮੈਂ ਤੁਹਾਡਾ ਆਪਣਾ ਅਮਰੀਕ, ਆਪਣੀ ਬੋਲੀ ਆਪਣਾ ਮਾਣ, ਨੱਚਦਾ ਪੰਜਾਬ ਪ੍ਰੋਗਰਾਮ। ਪੰਜਾਬ ਪੰਜਾਬੀਅਤ ਜਿੱਥੇ ਵੀ ਵੱਸਦੀ ਆ, ਸੁਣਦੇ ਰਿਹਾ ਕਰੋ ਨੱਚਦਾ ਪੰਜਾਬ ਪ੍ਰੋਗਰਾਮ ਹਰੇਕ ਮੰਗਲਵਾਰ ਨੂੰ 3:15 ਤੋਂ ਲੈ ਕੇ 4:45 ਤੱਕ ਨੱਚਦਾ ਪੰਜਾਬ ਪ੍ਰੋਗਰਾਮ। ਨੱਚਦਾ ਪੰਜਾਬ 104.6 ਪਲੈਨਟ FM ਤੇ www.planetaudio.org.nz/ਨੱਚਦਾ ਪੰਜਾਬ।
Good guys given aile tumka sushega danpa Auckland aso Konkani radio program hariyaka sanwara paune charwara 104.6 planet fm away ani online icon washa tumi www.planetaudio.org.nz/sushega danpa
listen for an hour of Janmabhoomi in Sinhalese at the same time next week. And if you'd like to listen to other Sinhalese programs on Planet FM, go to our website, planetaudio.org.nz, and click Language, Sinhalese. Bridge fans, get ready. The Bridge Zone is produced at Free FM in Hamilton and is a program by and for bridge lovers. And it's on air in a few minutes.
Wide open sea. such a green city.
It's big, it's new, and it's different.
I love the bush.
Everything is happening here in Auckland.
Just about everywhere, you can see the water.
It's a sparkling city.
Loving Auckland, our diverse city. 104.6 Planet FM.
Whether you call it Aotearoa, New Zealand, New Zealand, or Nova Zelandia, it's worth knowing the history of the place most of us call home. Starting 100 million years ago and bringing us right through to modern day, the Aotearoa History Show explores some of the forces that have shaped this land and its people, from the geographical to the social and political. Produced by RNZ, the Aotearoa History Show airs here on 104.6 Planet FM every Monday at 2:35 p.m. And you can hear the full series anytime online by visiting the series and podcasts page at rnz.co.nz or using your favourite podcasting app.
We can become one of those rapidly growing groups who have the audacity and courage to believe that we actually can change the world.
Technology, entertainment, design, and much more. TED Talks brings you inspiring presentations from speakers across the world. Hear activists, experts, and thought leaders sharing their ideas and stories. Wednesdays at 2:10 p.m, only live and only on Planet FM.
planetaudio.org.nz.
Welcome to Samut Sari, broadcasting from 104.6 Planet FM every Sunday afternoon from 4:20 p.m. to 5:20 p.m.
bringing you public service and community news,
Philippine news and showbiz balita,
cultural tidbits, guests interviews, mini documentaries,
karagdagang ulat at balitang palaro.